අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
හයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද රුහුණු සේවය ගුවන් විදුලියෙන් විකාශනය කරන ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනින් 10 ශ්‍රේණියේ පදාර්ථයේ ව්‍යුහය පාඩමෙන් පරමාණුව පිළිබඳ තවදුරටත් කරුණ ටිකක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමටයි සූදානම් වෙන්නේ. මම ගාල් අධ්‍යාපන කලාපේ විද්‍යාව ගුරුපදේශක එම් කීර්තිජයලත්. පරමාණුව පිළිබඳව මනාව තේරුම් ගන්න දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, සමස්ථානික, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඒ අතර ප්‍රධාන වෙනවා. මේ කොටස් පිළිබඳව අපි අද මෙම පාඩමෙන් මෙතැන් සිට සරලව විමසා බැලීමටයි බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ, පෘථිවිය මත ස්වාභාවික මූලද්‍රව්‍ය 90ක් විතර, ඒ වගේම කෘතිමව සොයාගත් මූලද්‍රව්‍ය 25ක් විතර තියෙනවා. ඒ හැම මූලද්‍රව්‍යයකටම අනන්‍ය වෙච්ච ලක්ෂණය වන්නේ එම මූලද්‍රව්‍ය පරමාණුවල න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවයි. කිසියම් මූලද්‍රව්‍යයකට අයිති ගති ලක්ෂණ තීරණය කරන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව අනුවයි. මූලද්‍රව්‍යයකට අනන්‍ය වෙච්ච, මූලද්‍රව්‍යයකටම සීමා වෙච්ච මෙම ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයේ හැටියට අපි හඳුන්වනවා. ඒ අනුව දුවේ පුතේ අපිට පරමාණුක ක්‍රමාංකය මේ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවයි. උදාසීන පරමාණුවක් ගත්තහම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එහි තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා. ඒ අනුව පරමාණු ක්‍රමාංකය පිළිබඳ තවත් අදහසක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය කියන්නේ උදාසීන පරමාණුවක නම් අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා. පරමාණුවක් උදාසීනයි කියන්නේ ඒ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සමාන වන අවස්ථාවක. ඒ අනුව පරමාණු ක්‍රමාංකය කියන්නේ නැවතත් කියන්න පුළුවන් උදාසීන පරමාණුවක නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා. ඒ වාගේම පරමාණුක ක්‍රමාංකය අපිට සංකේතවත් කරන්න පුළුවන් ඉසෙඩ් අකුරින්. උදාහරණයක් හැටියට ගත්තොත් මැග්නීසියම් පරමාණුවේ ප්‍රෝටෝන 12ක් තියෙනවා. ඒ අනුව මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12 ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වාගේම වෙනස් මූලද්‍රව්‍ය දෙකක පරමාණු ක්‍රමාංකද වෙනස් වෙනවා. ඒවා කිසි විටකත් සමාන වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් ඇලුමිනියම් පරමාණුව පරමාණු ක්‍රමාංකය 13යි. ඒ අනුව ඇලුමිනියම් වල ප්‍රෝටෝන 13ක් තියෙනවා. මේ ප්‍රෝටෝන 13 මැග්නීසියම් වල තියෙන ප්‍රෝටෝන 12ට කිසි විටකත් සමාන වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙච්චි පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් හරි ඉලෙක්ට්‍රෝන එකතු වීමක් හරි සිද්ධ වෙන්න පුළුවන්. මේවා එතකොට ආරෝපණයක් තියෙන පරමාණු. අපි මේවට අයන කියලා කියනවා. දුවේ පුතේ, අයනයක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා අඩු වෙන්නත් පුළුවන්, එක්කෝ වැඩි වෙන්නත් පුළුවන්. නමුත් පරමාණුවකින් සෑදෙන අයනයක ප්‍රෝටෝන සංඛ්‍යාව කිසි විටකත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මූලද්‍රව්‍ය පරමාණුවකට අනන්‍ය වෙච්ච ලක්ෂණයක් තමයි පරමාණුක ක්‍රමාංකය කියලා නැවතත් ප්‍රකාශ කරන්න පුළුවන්. දුවේ පුතේ, පරමාණුක තියෙන උපපරමාණු කංශු වලින් පරමාණුවේ ස්කන්ධය කෙරෙහි බලපාන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනවල ස්කන්ධය විතරයි. ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය ඉත අඩු නිසා ඒවා අපි නොසලකා හරිනවා. පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව අපි ස්කන්ධ ක්‍රමාංකය ලෙස හඳුන්වනවා. එහෙනම් දුවේ පුතේ, ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ඒ අනුව අපිට සරල සමීකරණයක් දක්වන්න පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව එකතු කිරීම නියුට්‍රෝන සංඛ්‍යාව විදියට. ඒ ආකාරයටම ස්කන්ධ ක්‍රමාංකය අපි ඒ අකුරෙන් සංකේතවත් කරනවා. උදාහරණයක් හැටියට ඇලුමිනියම් පරමාණුවේ AL පරමාණුක ක්‍රමාංකය 13ක් වෙනවා. ඒ අනුව ඇලුමිනියම් පරමාණුවේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 13ක් තියෙනවා. අපි හිතමු ඇලුමිනියම් පරමාණුවේ න්‍යෂ්ටියේ නියුට්‍රෝන 14ක් තියෙනවා කියලා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා ඔබ දන්නවද? ඔබ පොඩ්ඩක් හිතන්න ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා. අපි එහෙනම් අපේ අර කලින් ඉගෙනගත්ත සරල සමීකරණයට යොදමු මෙය. ඒ අනුව ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව 13යි නියුට්‍රෝන සංඛ්‍යාව 14යි. ඒ අනුව ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය 27ක් වෙනවා. මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය ලියා දැක්වීමේ සම්මත ක්‍රමයක් තියෙනවා. මූලද්‍රව්‍යයේ සංකේතයේ වම්පස පහලින් පරමාණු ක්‍රමාංකයත් ඒ කියන්නේ ඉසෙඩ් අකුරත් වම්පස ඉහලින් ස්කන්ධ ක්‍රමාංකයේ ඒ අකුරත් ලියා දක්වනවා. ඒ අනුව අපිට x කියන මූලද්‍රව්‍ය ගත්තොත් x කියන මූලද්‍රව්‍යයේ වම්පස පහලින් ඉසෙඩ් අකුරත් ඉහලින් ඒ අකුරත් ලියා දක්වන්න පුළුවන්. අපි දැන් ඒකට උදාහරණයක් විමසා බලමු. දුවේ පුතේ, අපි ඒ සඳහා ඇලුමිනියම් තෝරගමු. ඇලුමිනියම් පරමාණුව ජාත්‍යන්තරව නිරූපණය වන ආකාරයට අපිට ලියන්න පුළුවන්. ඇලුමිනියම් AL වල පරමාණු ක්‍රමාංකය 13යි, ස්කන්ධ ක්‍රමාංකය 27යි. එහෙමනම් ජාත්‍යන්තර ආකාරයට ඒක ලියන්නේ AL ඇලුමිනියම් වම්පස පහලින් 13යි, වම්පස ඉහලින් 27යි. මේක ලියන්නේ නැවතත් මම ඔබට සඳහන් කරන්නම්. AL වම්පස පහලින් 13ත් ඉහලින් 27ත් ආකාරයට අපට දක්වන්න පුළුවන්. දුවේ පුතේ, ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය මූලද්‍රව්‍යයක ලබා දුන්නහම මූලද්‍රව්‍යයේ තියෙන නියුට්‍රෝන ගණන ඔබට සොයාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මම ඒකට ඔබට ක්‍රමයක් කියන්නම්. නියුට්‍රෝන සංඛ්‍යාව සමානයි ස්කන්ධ ක්‍රමාංකයෙන් අපි අඩු කරනවා පරමාණු ක්‍රමාංකය. නියුට්‍රෝන සංඛ්‍යාව සොයා ගැනීම ක්‍රමයක් මම ඔබට කියන්නම්. නියුට්‍රෝන සංඛ්‍යාව සමානයි ස්කන්ධ ක්‍රමාංකය අඩු කරනවා පරමාණු ක්‍රමාංකය. උදාහරණ විදිහට සෝඩියම් පරමාණුව අපි ගනිමු. සෝඩියම් වල ස්කන්ධ ක්‍රමාංකය 23යි, පරමාණු ක්‍රමාංකය 11යි. දැන් අපිට ඒ සෝඩියම් පරමාණුවේ තියෙන නියුට්‍රෝන ගණන හොයාගන්න පුළුවන්. මං හිතන්නේ ඔබට මේ ඉතා පහසු ගැටලුවක්. සෝඩියම් වල නියුට්‍රෝන ගණන සමානයි, අපි සමීකරණයට යමු. ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරනවා පරමාණු ක්‍රමාංකය. ඒ අනුව සෝඩියම් වල නියුට්‍රෝන ගණන සමානයි, ස්කන්ධ ක්‍රමාංකය 23යි, අඩු කරනවා පරමාණු ක්‍රමාංකය 11. ඒ අනුව නියුට්‍රෝන ගණන සමානයි, 23 11 අඩු කරාම 12ක් වෙනවා. මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, ඒ වගේම ප්‍රෝටෝන ගණන, නියුට්‍රෝන ගණන, ඉලෙක්ට්‍රෝන ගණන සොයා ගැනීමට පහත වගුයි අපි පුංචි අභ්‍යාසයක් කරමු. අපි මේ සඳහා මූලද්‍රව්‍ය දෙකක් සලකමු. මේ සඳහා අපි තීර 6ක වගුවක් සකස් කරගමු. ඒ තීරවල ශීර්ෂවලට මූලද්‍රව්‍ය සම්මත නිරූපණය ලියමු. මූලද්‍රව්‍ය සම්මත නිරූපණය. ඊළඟ තීරුවට පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. තුන්වෙනි තීරුවට ප්‍රෝටෝන ගණන. තුන්වෙනි තීරුවට ප්‍රෝටෝන ගණන. හතරවෙනි තීරුවට ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. ඊළඟ තීරුවට නියුට්‍රෝන ගණන. නියුට්‍රෝන ගණන. අවසන් තීරුවට අපි ලියමු ඉලෙක්ට්‍රෝන ගණන. අපිට මුල උදාහරණය හැටියට සෝඩියම් සලකමු. සෝඩියම් වම්පස පහලින් 11 ඉහලින් 23 සම්මත නිරූපණය තියෙන ජාත්‍යන්තර. මේ අභ්‍යාසය අපිට දීලා තියෙන්නේ ප්‍රෝටෝන ගණන 11ක් කියලා විතරයි. දැන් එහෙනම් අපි ඉගෙනගත්ත පාඩම අනුව ප්‍රෝටෝන ගණන 11ක් නම් ඔබ දන්නවා ප්‍රෝටෝන ගණන සමානයි පරමාණුක ක්‍රමාංකයට. ඒ අනුව සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය කීයද? 11. පරමාණු ක්‍රමාංකයේ තීරුවේ ලියනවා 11. ඒ වගේම උදාසීන පරමාණුවක් ගත්තාම ඒ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණනේ තීරුවේ ලියනවා කීයක්ද? 11. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය සම්මත නිරූපණයෙන් දීලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය අපි ලියමු කීයද? 23යි. ඒ වගේම අපිට දැන් නියුට්‍රෝන ගණන හොයාගන්න ඕන. අපි නියුට්‍රෝන ගණන හොයාගන්නේ කොහොමද දුවේ පුතේ? අපි ස්කන්ධ ක්‍රමාංකය අඩු කිරීම පරමාණුක ක්‍රමාංකය. සරල අඩු කිරීමක් මෙතන තියෙන්නේ. එහෙනම් අපි 23න් 11ක් අඩු කරමු. කීයද? 12යි. ඒ අනුව න්‍යූට්‍රෝන ගණන සෝඩියම් වල කීයද? 12යි. අපි මේ විදිහේ තවත් අභ්‍යාසයක් කරමු. ක්ලෝරීන් ස්කන්ධ ක්‍රමාංකය 35 කියලා දීලා තියෙනවා සම්මත නිරූපණයේ හැටියට. එපමණයි දීලා තියෙන්නේ. ඒ වගේම අවසානයේ දීලා තියෙනවා අවසාන තීරයේ ඉලෙක්ට්‍රෝන ගණන 17ක් කියලා. ඔබට එහෙනම් ඉතිරි ටික සම්පූර්ණ කරන්න මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ වගුවේ. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපි දන්න උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 17යි කියලා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි ප්‍රෝටෝන ගණන. එහෙනම් ප්‍රෝටෝන ගණන තීරුව අපි ලියනවා කීයක්ද? 17යි කියලා. ඒ අනුව ප්‍රෝටෝන ගණන සමාන වෙනවා මොකටද? පරමාණුක ක්‍රමාංකයට. පරමාණු ක්‍රමාංකය කීයද? 17යි. ඒ අනුව අපි සම්මත නිරූපණයේ වම්පස පහළ සම්පූර්ණ කරනවා පරමාණු ක්‍රමාංකය 17යි කියලා. කොහොමත් අපිට මේ අභ්‍යාසයේ දීලා තිබුණා ස්කන්ධ ක්‍රමාංකය 35යි කියලා. ඒ හින්දා ස්කන්ධ ක්‍රමාංකය 35යි. ඒ වගේම අපිට මෙතෙන්දි න්‍යූට්‍රෝන ගාන සොයාගන්න වෙනවා. ඔබ දන්නවා න්‍යූට්‍රෝන ගාන සොයාගන්නේ අපි ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කළා. එහෙනම් අපි 35ෙන් 17ක් අඩු කරමු. පිළිතුර කීයද? 18යි. අපි එහෙනම් මේ 18 ලියන්නේ කොහෙද දැන්? න්‍යූට්‍රෝන ගණන කියන තීරුවේ. මොන තීරුවේද ලියන්නේ? න්‍යූට්‍රෝන ගණන කියන තීරුවේ. හොඳයි. දුවේ පුතේ, අපි එහෙනම් ඔබට මේ අභ්‍යාසය හොඳට පැහැදිලි වෙන්නේ නැති. අපි බලමු ඊළඟට නිල්බෝර්ගේ දැනට පිළිගන්න පරමාණුක ආකෘතිය අනුව ඒ ශක්ති මට්ටම් වලට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳ අපි කලින් ඉගෙන ගත්තා. පරමාණුක න්‍යෂ්ටියේ ඉඳලා පිටතට යනකොට පිළිවෙලින් එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී යන ආකාරය නිරූපණය කිරීමට අපි කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පරමාණුක න්‍යෂ්ටියේ ඉඳලා පිටතට පිළිවෙලින් එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී යන ආකාරයයි. අපි පුංචි උදාහරණයක් බලමු. අපි තු මැග්නීසියම් පරමාණු ක්‍රමාංකය 12ක් වෙනවා. මැග්නීසියම් පරමාණු එහෙනම් ප්‍රෝටෝන 12ක් තියෙනවා. උදාසීන පරමාණුවක් හින්දා ඒකේ ඉලෙක්ට්‍රෝනත් 12ක් තියෙනවා. මැග්නීසියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 12 පිරී යන්නේ මොන ආකාරයකද කියලා බලමු අපි. පළමු ශක්ති මට්ටමේ කීයද එහෙමනම්? උපරිම සංඛ්‍යාව 2යි. දෙවන ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. දැන් අපි මේ වෙන විට 12න් ඉලෙක්ට්‍රෝන 10ක් පිරෙන ආකාරය සඳහන් කරා. තවත් ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. ඒ අනුව තුන්වැනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් පිරී යනවා. 10 ශ්‍රේණියේ විෂය නිදේශයට අනුව අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආවර්තා වගුවේ පරමාණු ක්‍රමාංකයේ 1 ඉඳලා 20 දක්වා මූලද්‍රව්‍යයන් සම්බන්ධව. ඒ නිසා අපිට කතා කරන්න තියෙන්නේ මූලද්‍රව්‍යයන්ගේ 1 සිට 20 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන විතරයි. හොඳයි. නුවේ පුතේ, ඔබේ පෙළ පොතේ 10 ශ්‍රේණිය විද්‍යාව 3-2 වගුව ආකෘතියට අපි පිටපත් කරගමු. ඒ අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියන්න අභ්‍යාසයක් හැටියට කරමු. මූලද්‍රව්‍යයක් හැටියට ගත්තොත් මුලින්ම තියෙන්නේ හයිඩ්‍රජන්. අපි දන්නවා සංකේතයේ H පරමාණුක ක්‍රමාංකය 1යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ K ශක්ති මට්ටමේ 1ක් තියෙනවා. හීලියම් ගත්තාම පරමාණු ක්‍රමාංකය 2යි. K ශක්ති මට්ටමේ 2ක් තියෙනවා. ඒ කියන්නේ පළමු ශක්ති මට්ටම හීලියම් වෙනකොට පිරීලා යනවා. ලිතියම් පරමාණුව ගත්තාම ලිතියම් වල පළවෙනි ශක්ති මට්ටමේ 2කුත් දෙවැනි ශක්ති මට්ටමේ 1කුත් තියෙනවා. ඒකට හේතුව තමයි එයාගේ පරමාණු ක්‍රමාංකය 3ක් වීම. බෙරිලියම් ගත්තාම පරමාණු ක්‍රමාංකය 4යි. එතකොට එයාගේ මේ ඉලෙක්ට්‍රෝන 4 ශක්ති මට්ටම් වලට පිරී යන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2ක් නැත්නම් K ශක්ති මට්ටමේ 2ක්, L ශක්ති මට්ටමේ 2ක් ආකාරයට. බෝරෝන් පරමාණුව ගත්තාම එයාගේ B අකුරෙන් අපි සංකේතවත් කරනවා. පරමාණු ක්‍රමාංකය 5යි, K ශක්ති මට්ටමේ 2කුත්, L ශක්ති මට්ටමේ 3කුත් ආදී විදියට පිහිටනවා. කාබන් පරමාණුව ගත්තාම කාබන් වල පරමාණු ක්‍රමාංකය 6ක් වෙනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ 6, K ශක්ති මට්ටමේ 2ක්, L ශක්ති මට්ටමේ 4ක් හැටියට පිහිටනවා. හොඳයි පුතේ, ඔබට දැන් කියන්න පුළුවන් ඇති නයිට්‍රජන්. පරමාණු ක්‍රමාංකය 7යි එන් අකුරෙන් දක්වනවා. කොහොමද ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? 7ක් පිරෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 5ක් විදියට පිරෙනවා. ක්ලෝරින් ගත්තාම එයාගේ පරමාණු ක්‍රමාංකය 9ක් වෙනවා. එතකොට මේක පිරෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන 9. කේ ශක්ති මට්ටමේ නැත්තම් පළමු ශක්ති මට්ටමේ 2ක්, දෙවෙනි ශක්ති මට්ටමේ 7ක්. නියොන් පරමාණුව ගත්තාම පරමාණු ක්‍රමාංකය 10ක් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 10 පිරී යන්නේ කොහොමද? පළවෙනි ශක්ති මට්ටමේ 2ක්, දෙවෙනි ශක්ති මට්ටමේ 8ක් ආදී වශයෙන්. සෝඩියම් පරමාණුව Na වලින් අපි සංකේතවත් කරනවා. එයාගේ පරමාණු ක්‍රමාංක 11යි. කොහොමද පුතේ එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 11 පිරී යන්නේ? එහෙනම් අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ උපරිම 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම 8යි. එහෙනම් අපි පළවෙනි ශක්ති මට්ටමේ 2ක් ලිව්වා, දෙවෙනි ශක්ති මට්ටමේ, ඒ කියන්නේ L ශක්ති මට්ටමේ 8යි. තා කීයක් ඉතිරිද? 1යි. ඒ ඉතිරි එක යන්නේ එම් කියන 3වෙනි ශක්ති මට්ටමට. මැග්නීසියම් ගත්තත් පරමාණු ක්‍රමාංකය 12යි. පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ගාන 8ක් පිරෙනවා, 3වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ ආදී වශයෙන් 18 මූල ද්‍රව්‍ය දක්වා යනකොට 3වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙනවා. ඒ කියන්නේ ආගන් පරමාණු අපි සලකමු. ආගන්වල පරමාණු ක්‍රමාංකය 18යි. එතකොට එයාගේ මේ ඉලෙක්ට්‍රෝන 18 පිරෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ උපරිම 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම 8යි, 3වෙනි ශක්ති මට්ටමේ උපරිම 8ක් විදියට. හොඳයි, අපි බලමු ඊළඟට පොටෑසියම් පරමාණු ක්‍රමාංකය 19යි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, 3වෙනි ශක්ති මට්ටමේ මේ කියන විදියට අපි ඉගෙන ගත්ත විදියට 9ක් පිරෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේ ශක්ති මට්ටම්වල ශක්ති ප්‍රමාණයන් වෙනස්. ඒ නිසා පොටෑසියම් පිරෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්, 3වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්, හතරවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 1ක් යනවා. ඒක තමයි පොටෑසියම් වල විශේෂත්වය. ඒ ආකාරයටමයි කැල්සියම් හැසිරෙන්නේ. කැල්සියම් Ca කියන සංකේතයෙන් අපි දක්වනවා. එයාගේ පරමාණු ක්‍රමාංකය 20ක් වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 20 පිහිටලා තියෙන මේ ආකාරයට පළමු ශක්ති මට්ටමේ උපරිම 2ක් පිරෙනවා, දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම 8ක් පිරෙනවා, 3වෙනි ශක්ති මට්ටමේ 8ක් පිරিলা, හතරවෙනි ශක්ති මට්ටමේ නැවත 2ක් පිරෙනවා. ඒ ආකාරයට කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. ආදරණීය දුවේ පුතේ, මම හිතන්නේ ඔබට දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් පරමාණු ක්‍රමාංකය 1 ඉඳලා 20 දක්වා මූල ද්‍රව්‍යංගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ජ්‍යාමිතික රූප ඇසුරින් දක්වන්න පුළුවන්. මොනවද මේ ජ්‍යාමිතික රූප කියන්නේ? පරමාණුව ගත්තාම ත්‍රිමාන ව්‍යුහයක්. ඒ වුණාට මේක අපිට ද්විමාන ව්‍යුහයක් හැටියට හිතලා අපිට මේක පොතේ අඳින්න පුළුවන්. අපි එහෙනම් මම උදාහරණයක් ඔබට දක්වන්නම්කෝ. උදාහරණයක් හැටියට අපි සලකමු සෝඩියම් පරමාණුව. සෝඩියම් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය 11යි, ස්කන්ධ ක්‍රමාංකය 23යි. මෙන්න මේක අපිට න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් රවුන්ඩ් ලෙස අරගෙන පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ධනාරූපිත න්‍යෂ්ටිය තියෙනවා, ධනාරූපිත න්‍යෂ්ටිය වටා පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්. කීයක් තියනද පුතේ? පළවෙනි රවුමේ එහෙනම් අපිට මේවා 30 හැටියට දැක්වුවොත් 32ක් තියන්න වෙනවා අපිට. ඊළඟට දෙවන ශක්ති මට්ටමේ ගත්තොත් සෝඩියම් වල උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් පිරෙනවා. ඒ අනුව දෙවන ශක්ති මට්ටමේ 38ක් අපිට තියන්න සිද්ධ වෙනවා. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි ආදී වශයෙන් ඔන්න අපි ඉලෙක්ට්‍රෝන 8ක් තිබ්බා. 3වෙනි ශක්ති මට්ටම ගත්තට පස්සේ එහි තියෙනවා ඉලෙක්ට්‍රෝන 1ක්, අපි එහෙනම් 1/30ක් තියෙනවා. එහෙනම් මම ඔබට එක ජ්‍යාමිතික සටහනක් තමයි මේ ආකාරයට සඳහන් කරේ. ඕනම් තවත් කාබන් පරමාණුවේ කොහොමද මේ ජ්‍යාමිතික රූපයක් අඳින්නේ කියලා පැහැදිලි කරන්නම්. කාබන් ගත්තට පස්සේ පරමාණුක ක්‍රමාංකය 6යි. අපි එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් ඔබට කියන්න පුළුවන් මං හිතන්නේ. එහෙනම් මං හිතන ඔබ කියනවා 2යි 4යි කියලා. කොහොමද මේක ජ්‍යාමිතික රූපයකින් දක්වන්නේ? ධනාරෝපිත න්‍යෂ්ටියේ මැද තියෙනවා ධන 6ක්. පළවෙනි ශක්ති මට්ටමට යනවා. එතකොට පළවෙනි රවුමට දෙකක්. එහෙනම් අපි එක 32කින් පෙන්නනවා. ඒ වගේම දෙවැනි ශක්ති මට්ටමේ තියෙනවා පරමාණු ක්‍රමාංකය 6යි, ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. එහෙමනම් දෙවැනි ශක්ති මට්ටමේ අපි ඉලෙක්ට්‍රෝන 4ක් 34ක් දක්වනවා, 1යි 2යි 3යි 4ක් ආදී වශයෙන්. ඒ නිසා මම ඔබට නිවසේදී කරන්න පුළුවන් පැවරුම් අභ්‍යාසයක් හැටියට 1 සිට 20 දක්වා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැන් ඔබට ලියන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයේ ජ්‍යාමිතික රූප ඔබේ අභ්‍යාස පොතේ 1 සිට 20 දක්වා පරමාණු ක්‍රමාංක වලට අදාළව ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ජ්‍යාමිතික රූප අඳින්නත් පුළුවන්. මේ පාඩමේදී අපි මුලින් සඳහන් කරා සාකච්ඡා කළ යුතු කරුණු සම්බන්ධව, ඒ අනුව මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අමතරව මෙන්න මේ ජ්‍යාමිතික රූප සටහන් පරිප්පු ඇට යොදාගෙන සුදුසි ආකෘති ඔස්සේ ඉදිරිපත් කරන්නත් පුළුවන්. කිසියම් පරමාණුවක් ගත්තහම දුවේ පුතේ පරමාණුක ක්‍රමාංකයේ එක මගයක් ගන්නවා. අපි මීට පෙර කීප වතාවකදී ඒ බව සඳහන් කළා. ඒකට හේතුව තමයි පරමාණුවකට නියත ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබීම. නමුත් එකම මූලද්‍රව්‍යයකුණත් නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. අපි ඒ බව මේ වෙන විටත් දන්නවා. ඒ නිසා අපිට මෙන්න මේ විදියට මෙන්න මේ කාරණය සමස්ථානිකයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. දුවේ පුතේ සමස්ථානිකයක් කියන්නේ පරමාණුක ක්‍රමාංක එකම වන මූලද්‍රව්‍යයේ තියෙන වෙනත් ස්කන්ධ සහිත පරමාණු අපි හඳුන්වනවා සමස්ථානික කියලා. පරමාණු ක්‍රමාංක එකම වන මූලද්‍රව්‍යයේ තියෙන වෙනස් ස්කන්ධ සහිත පරමාණු අපි සමස්ථානික ලෙස හඳුන්වනවා. සමස්ථානික සහිත පරමාණු රාශියක් තියෙනවා. හයිඩ්‍රජන්, ක්ලෝරීන්, ඔක්සිජන්, නියෝන් මේව අතර ප්‍රධාන තැනක් ගන්නවා. අපි අද පාඩමෙන් පරමාණු පිළිබඳවත්, පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, ඒ වගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමස්ථානික සම්බන්ධව කරුණු ඉගෙන ගත්තා. නැවතත් දිනයක විද්‍යා පාඩමකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. මම ගාල් අධ්‍යාපන කලාපයේ විද්‍යා උගුරු ප්‍රදේශයක එම් කීර්ති ජයලත්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර